ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබෝවන් ආදරණීය දුව පුතේ ඔන්න මේ සූදානම ඌවේ ගුරු ගෙදරින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් අපි ලක්වැසියෝ පාඩම කියලා දෙන්න. අද දවසේ අපි ලක්වැසියෝ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ අඹගස්දෝව කුමාරපට්ටිය රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධාන RMAT රත්නායක ගුරුපියාණනුත් ලුණුවත්ත උඩපේරුව විද්‍යාලයේ පහශ්‍රේණිය බාර ආචාර්ය KMM සඳුරුවන් කොනාර ගුරුපියාණනුත්.
සුබ දවසක් ආදරණීය පුංචි දුවේ පුතේ මෙවර ශිෂ්‍යත්ව අභියෝගයේ ජයග්‍රහණයට ලොකු වෙහසක් දරන ඔයාලා මේ වන විට විශාල දැනුම් සම්භාරයක් එකතු කරගෙන ඇති. මම ඔබස ගණිතය විෂයන් මෙන්ම පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයත් පුංචි ඔබට ඉතාම වටිනවා. ඒ නිසා පරිසර විෂය රසවත්ව මතක තබා ගත හොත් ඔබට පහසුවෙන්ම වැඩි ලකුණු ප්‍රමාණයක් එක්කගෙන ඔබේ අභියෝගයේ ජය ගන්න පුළුවන්. ඉතින් පුංචි දුවේ පුතේ මේ ගැන සඳුරුවන් සර්ගෙන් තවත් විස්තරයක් අහලා දැනගනිමු.
ඔව් රත්නායක සර්. පරිසර විෂය සකස් වෙලා තියෙන්නේ අත්දැකීම් අත්හදා බැලීම් මෙන්ම ගායන වාදන රංගන වැනි විශාල ක්‍රියාකාරකම් ප්‍රමාණයක එකතුයි. ඉතින් අපේ පුංචි දරු පැටව හරිම උනන්දුයි මේ වගේ විඳනාත්මක ක්‍රියාකාරකම් වලට. ඉතින් දුවේ පුතේ ගීතයකට සවන් දීලා අපි අදත් රසවත් පරිසරය පාඩමකට එකතු වෙමු.
ගීතයට සවන් දෙන අතරතුරම ඔබට අවශ්‍ය පොතක් පෑනක් සහ ඔබ ළඟ තිබෙනවා නම් ජාතික කොඩිය හා රාජ්‍ය ලාංඡනයත් ඔබ ළඟට ගන්න.
Bulu ring
ඉතාම ලස්සන මිහිරි ගීතයක් ඔබට සවන් දෙන්න ලැබුණා. ඉතින් පුංචි දුවේ පුතේ, මම මේ සඳරුවන්සගෙන් අහලද අපි දැනගනිමු මේ ගීතය අහන් ඉන්න වෙලාවේ සර්ට දැනුණ හැඟීම කොයි වගේද. ඒ වගේම තමයි මේ ගීතයෙන් කියවුනේ කුමක් පිළිබඳවද යන්න පිළිබඳව මම සඳරුවන්සගෙන් නැවත වතාවක් අහලා බලනවා.
ඔව් රත්නායක සර්, ඒ ගීතයෙන් කියවුනේ මගේ රට ගැන. ඒ ගීතය ඇහෙනකොට මට මගේ රට ගැන ලොකු අභිමානයක් ඇති වුණා. මගේ ආදරණීය දරු පැටවුන්ටත් ඒ වගේම හැඟීමක් අභිමානයක් ඇති වෙන්න ඇති රත්නායක සර්.
සඳරුවන් සර්, අපි අද මේ පුංචි පැටවු එක්ක ලක්වැසියෝ පාඩම සාකච්ඡා කරමු. මුලින්ම ලක්වැසියෝ කියන්නේ කවුද කියලා හොයලා බලමු නේද?
ඔව් රත්නායක සර්, අපි ලක්වැසියෝ කියන පාඩමේ අපි මුලින්ම ලක්වැසියෝ කියන්නේ කවුද කියලා අඳුරගන්න ඕනේ. අපේ රටේ වෙසෙන සීරු ජන කොටස් ලක්වැසියන් ලෙස හඳුන්වන්න පුළුවන් සර්. ඉතින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ හා ආදිවාසීන් යන ජන කොටස් ලක්වැසියන් නමින් අපට හඳුන්වන්න පුළුවන්.
ලක්වැසියෝ පාඩමින් අපට ඉතාම වැදගත් වන්නේ ජාතික සංකේත හඳුනා ගැනීම හා ඒවා පිළිබඳ අවබෝධය ලබා ගැනීම. ඉතින් සර්, අපේ රටේ ප්‍රධාන ජාතික සංකේත ලෙස ජාතික ගීය, ජාතික පොඩිය හා රාජ්‍ය ලාංඡන ඉතාම වැදගත් වෙනවා. මීට අමතරව තවත් ජාතික සංකේත කීපයක්ම අපිට හඳුනගන්න පුළුවන්. ඒ අතරින් ජාතික ක්‍රීඩාව ලෙස අත්පන්දු ක්‍රීඩාවත්, ජාතික උක්සය ලෙස නාගසත්, ජාතික පුෂ්පය ලෙස මානෙල් මලත්, ජාතික පක්ෂියා ලෙස වලි කුකුලාත්, ජාතික සත්වයා ලෙස දඬුලනාත්, ජාතික මාණිකය ලෙස නිල් මැණිකත් අපට හඳුනගන්න පුළුවන්. මේ සංකේත අතරින් ජාතික ගීය මුලින්ම ජාතික ගීය පිළිබඳව මුලින්ම අවබෝධයක් ලබා ගන්නවා. සඳරුවන්ස, ජාතික ගීය කොයි වගේ අවස්ථාවලද අපි ගායනා කරන්නේ?
ඔව් සර්, ජාතික සංකේතයක් ලෙස ජාතික ගීයේ ගායනා කරන විශේෂ අවස්ථා කීපයක්ම තියෙනවා. මගේ පුංචි දුවල ප්‍රතාල මතක් කළ බලන්නකෝ, ඔබත් මේ වගේ අවස්ථා දන්නවද කියලා. අපි රටේ ජාතික නිදහස් උත්සවයේදී අපි ජාතික ගීය ගායනා කරනවා. විශේෂිත ජාතික උත්සවවලදීත් අපි ජාතික ගීය ගායනා කරනවා. ඒ සමගම විවිධ රජයේ උත්සවවලදී, රාජ්‍ය උත්සවවලදීත් අපි ජාතික ගීය ගායනා කරනවා. ඒත් එක්ක මගේ දරු පැටව අපි පාසලේ උදේ රැස්වීමේදීත් විශේෂ අවස්ථාවක් වශයෙන් ජාතික ගීය ගායනා කරනවා. ඒ සමගම රාජ්‍ය ආයතන උදෑසන ආරම්භ කිරීමේදීත් ජාතික ගීය ගායනා කරනවා.
හොඳයි, සඳරුවන් සර් පුංචි දුවල පුතාලාට ඉතාම පැහැදිලිව කියලා දුන්නා ජාතික ගීය කොයි වගේ අවස්ථාවලද ගායනා වෙන්නේ කියලා. සඳරුවන් සර්, ජාතික ගීය ගායනා කරන අවස්ථාවේ අපි කොයි ආකාරයෙන්ද හැසිරිය යුත්තේ, නැත්නම් කොයි ආකාරයෙන්ද සිටිය යුත්තේ මේ පුංචි දරුවන්ට ඒ ගැන අවබෝධයක් ලබා දුන්නොත් හොඳයි නේද?
ඔව් රත්නායක සර්, ජාතික ගීය කියන්නේ අපිට මනිනිය එකම ගීතේ. එම නිසා අපි ජාතික ගීය ගායනා වෙන අවස්ථාවලදී අපි සීරුවෙන් සිටගෙන ජාතික ගීයට ගෞරවයක් ලබා දිය යුතුයි. ඉතින් අපි නිවරදිව සීරුවෙන් සිටගත යුතුයි මගේ දරු පැටව. ඒ අපි නිවරදිව සීරුවෙන් සිටගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් අපි අපේ පාදයේ දෙපාවල විලුඹ ඉංග්‍රීසි වියකුර හැඩයට සකස් කරගන්න ඕනේ. ඊත් සමගම උරෙහි සහ කඳ ඍජුව තබාගෙන අපි ජාතික ගීය ගායනා කරන අවස්ථාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සමගම හිස කෙලින් තබාගෙන ඉදිරිය දෙස හොඳින් බලා දැස් ඇර බලා සිටීම මගින් අපිට ජාතික ගීයට හොඳ ගෞරවයක් ලබා දෙන්න පුළුවන් අපේස.
පුංචි දුවේ පුතේ, අපේ ජාතික ගීය නිර්මාතෘවරයා කවුද කියලා ඔබ අහලා ඇතිනේ. ඔහු අපේ රටේ සිටිය ප්‍රවීණ සංගීතවේදියෙක් වූ ආනන්ද සමරකෝන් මහතා. එතුමා තමයි මේ ජාතික ගීය නිර්මාණය කළේ. එතුමා නිර්මාණය කළ ජාතික ගීය මුලින්ම ගායනා කළේ අපේ රටට නිදහස ලැබුණු 1948 පෙබරවාරි 4 වෙනිදා. එදා අපට ඉතාම සුවිශේෂී දවසක්. ඒ අපට නිදහස ලැබුණු මුල්ම දවස නිසා.
ඉතින් ජාතික ගීයෙමින්ම ඉතා වැදගත් සංකේතයක් වන ජාතික කොඩිය ගැනත් අපි අපේ පුංචි දරුවටත් එක්ක සොයලා බලන්න ඕනේ. අපේ ශ්‍රී ලංකාවේදීමින්ම ලෝකයේ විවිධ රටවලදී අපේ රට නියෝජනය කරන නියෝජනය වීම පෙන්වන් කරන්නේ අපේ ජාතික කොඩිය හරහාස. ඉතින් ජාතික කොඩියේ අන්තර්ගත විවිධ සංකේත අපේ පුංචි දරු පැටවුත් එක්ක කතා කරලා අපි උන්ගේ දැනුමට අලුත් දෙයක් එකතු කරමු නේද?
හොඳයි. සඳුරුවන් සර්, ජාතික කොඩියේ සංකේත කිහිපයක් මගින්ම අදහස් ඉදිරිපත් කරනවා. ජාතික කොඩියේ දැන් ඔබ ළඟ ඇති ජාතික කොඩිය පුංචි පුතේ දුවේ ඒක ඔබ ළඟට ගන්න. මේ ජාතික කොඩියේ තියෙන රතු පාට පසුබිම දිස ඔබ නිත් යොමු කරන්න. මේ රතු පාට පසුබිමෙන් අපි පෙන්වන්නේ ජාතික අභිමානයයි. ඒ වගේම තමයි මේ රතු පාට පසුබිම මැද කහ පැහැති සිංහ රූපයක් පෙන්වුම් කරනවා. මේ සිංහ රූපයෙන් සංකේතවත් වන්නේ සිංහල ජාතිය. එසේම තැඹිලි පාට හා කොළ පාට තීරු තුළින් දෙමළ, මුස්ලිම් හා අනිකුත් ජනවර්ග නියෝජනය කරනවා. ඉතින් අපිට මේ තීරු දෙක සමහරක් වෙලාවට මතක තියෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපිට පැටලෙන්න පුළුවන්. මං චූටි අදහසක් දෙන්නම් ඔබට. මේ කොළ පාට තීරුවත් තැඹිලි පාට තීරුවත් මතක තබා ගැනීම සඳහා ඒ තමයි කොළඹ මුදලාලිට තැමිලි දෙමු. කොළඹ කියන වචනෙන් කොළපාට මුයන්ෙම් මුස්ලිම් කියන ජනවර්ගයත් හඳුන්වා දෙන්න පුළුවන්. එසේම තැඹිලි වර්ණයත් දෙමු යන වචනේ මුල් අකුර දෙයන් නිසා දෙමළ ජනයාත් මතක තබා ගන්න පුළුවන්. නැවතත් එය අපි සඳරුවන්සකින් අහලා බලමු. ඒ වැකිය කොයි වගේද කියලා.
ඔහුරත් නායක සර්, අපි දරු පැටවුට ඒක හොඳින් මතක තියාගන්න පුළුවන් වෙයි. කොළඹ මුදලාලිට තැඹිලි දෙමු. කොළඹ මුදලාලි කොළපාටින් මූ අකුරු මුස්ලිම්. කොළපාටින් එතකොට අපිට මුස්ලිම් ජාතිය අඳුර ගන්න පුළුවන්. කොළඹ මුදලාලිට තැඹිලි දෙමු. තැඹිලි පාට දෙමු. දෙමු කියනකොට දෙය අකුරෙන් අපිට දෙමළ ජාතිය අඳුර ගන්න පුළුවන්. ඉතින් අපේ දුවදරුවන් ඒක හොඳින් අඳුරගත්තොත් පැටලුම් සහගත අවස්ථාවලින් තොරව හොඳ උත්තරයක් ලබා දී ගන්න පුළුවන්.
හොඳයි. හතරවෙනි සංකේතය ලෙස අපි හඳුනාගන්නේ ජාතික කොඩි වටේ ඇති කහපාට තීරුව. ජාතීන් අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා කියලා ඔබ දන්නවා. මේ ජනවර්ගත රැති එකමුතු බව හා ජාතික කොඩියේ නිමාව මේ කහපාට තීරුව ඔස්සේ අපිට සංකේතවත් වෙනවා. ඒ වගේම තමයි මේ ජාතික කොඩියේ ඔබ රතුපාට පසුබිම තුල තවත් සංකේතයක් දැකලා ඇති. ඒ තමයි බෝපත් සතර. මේ බෝපත් සතර මගින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ නියෝජනය කරනවා.
ඔව් රත්නායක සර්, ජාතික කොඩිය ඔසවන අවස්ථාත් අපි දරුපැටවුත් එක්ක කතා කරලා බලන්න ඕනේ. ජාතික කොඩිය ඔසවන අවස්ථා අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න.
ඔව් පුතේ, අපි ජාතික ගීය ගායන අවස්ථා අපිට මීට පෙර අපි ඉගෙන ගත්තා. ඉතින් ජාතික කොඩිය ඔසවන අවස්ථාවන්නේ ජාතික නිදහස් දිනය, රාජ්‍ය ආයතනවල උදෑසන ආරම්භයේදී, ඒ වගේම රාජ්‍ය නිලධාරීන් සහභාගී වෙන උත්සව ආරම්භයේදී, ඒ වගේම තමයි පාසල ආරම්භයේ වගේම විවිධ උත්සව අවස්ථාවලදී ජාතික කොඩිය ඔසවනු ලබනවා.
ගෞරවත් නායක සර්, ඉතින් ඊට අමතරව අපිට තවත් කරුණු කීපයක් ජාතික කොඩිය සම්බන්ධයෙන් අඳුර ගන්න තියෙනවා නේද?
ඔව් සඳරුවන්ස, ජාතික කොඩිය දැන් ඔසවන අවස්ථා වගේම අඩකුඹු කරන අවස්ථාත් කිහිපයක්ම තියෙනවා. මං හිතන මේ පුංචි දුවදරුවන්ට ඒක ඉතාම වැදගත් වෙයි. රාජ්‍ය නායකයෙක් මියගිය අවස්ථාවලදී, ඒ වගේම ආගමික නායකයෙක් මියගිය අවස්ථාවකදී, මෙන්ම ජාතික ශෝක අවස්ථාවකදී මේ ජාතික අපේ ජාතික කොඩිය අඩකුම් කරන ලබනවා. ඉතින් ජාතික ශෝක අවස්ථාවක් ලෙස උදාහරණයක් ලෙස සුනාමි අවස්ථාව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හොඳයි, මේ ආකාරයෙන් තමයි ජාතික කොඩිය අඩකුම් කරන අවස්ථාව අපිට හඳුන්වා දිය හැකි.
ඔව් මගේ ආදරණීය දරු පැටවුනි, ඔබ හොඳින් සවන් දුන්න අපේ රත්නායකස පැහැදිලි කරලා දුන්න අපිට ජාතික කොඩිය ඔසවන අවස්ථාව සහ ජාතික කොඩිය ඔසවන තවත් අවස්ථාවක් වශයෙන් අඩකුමු කරන අවස්ථාවක් ජාතික ශෝක දිනවලදී අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් රත්නායකස, අපි පුංචි දුවදරුවන් එක්ක ජාතික ගීය, ජාතික කොඩිය වගේ කරුණු අපි අඳුරගත්තා. තවත් මේ වගේ වැදගත් ජාතික සංකේතයක් අප සතුව තිබෙනවා නේද?
වටිනා අදහස් කිහිපයක එකතුවකින් නිර්මාණය වූ තවත් ඉතා වටිනා සංකේතයක් තමයි රාජ්‍ය ලාංඡනය. රාජ්‍ය ලාංඡනය තුළින් රජයට අයිති බව හැඟවෙනවා. මේ රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන්නේ අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු වන එස්.එම්. සෙනවිරත්න මහත්මයා.
නැවතත් ඒ නම මතක් කරලා දෙන්න අපි
එස්.එම්. සෙනවිරත්න මහත්මයා. මෙම රාජ්‍ය ලාංඡනය මුලින්ම භාවිතයට ගන්නේ ක්‍රිස්තු වර්ෂ 1972 වර්ෂයේදී. සඳරුවන්ස, රාජ්‍ය ලාංඡනයේ ඇති සංකේත පිළිබඳව මේ පැටවු දන්නව ඇති නේද? හැබැයි ඕල්ට තවදුරටත් අපිට ඒක මතක් කරලා දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා හිතනවා මම.
ඌරත් නායක සර්, ඔබතුමා කලින් මතක් කර විදිහට අපි දරු පැටවු මේ වෙන විට රාජ්‍ය ලාංඡනයක් තමුන් ආසන්නයට අරන් ඇති. අපි උන්ට ඒ දෙස නැවත හොඳින් බලන්න කියමු. ඉතින් දුවේ පුතේ, ඔබ දැන් ඔබ ආසන්නයේ තිබෙන රාජ්‍ය ලාංඡනය අතට ගන්න. අපි ඒ දෙස නිවර්දිව බලමු. ඉතින් අපි රාජ්‍ය ලාංඡනයේ දෙස බැලුව විට ඔබට රාජ්‍ය ලාංඡනයේ ඉහිලින්ම පෙනෙනවා ධර්මචක්‍රය. ධර්මචක්‍ර ලකුණ පැහැදිලිව දිරූපණය වෙනවා. ඉතින් මගේ දරු පැටවුනේ, ධර්මචක්‍රයෙන් අපි අඳුර ගන්නවා. ධර්මචක්‍රයෙන් කියන්නේ ධාර්මික බව තමයි අපි ධර්මචක්‍රයේ මගින් පෙන්වුම් කරන්නේ. ඒ සමගම ධර්මචක්‍රයට උඩින්ම දිස් වෙනවා. ඒ සමගම රාජ්‍ය ලාංඡනයේ යට කෙළවරේ දෙපැත්තෙන් ඉරහා හඳ ලකුණු දෙක අපිට දැක ගන්න පුළුවන්. ඉරහා හඳ. ඉතින් මේ ඉරහඳ ලකුණු දෙකෙන් අපිට සදාතනික පැවැත්ම අඳුර ගන්න පුළුවන්. ඒ සමගම රාජ්‍ය ලාංඡනයේ තව පුන් කලස මගින් සෞභාග්‍ය හා පරිපූර්ණ බව අපිට අඳුර ගන්න පුළුවන්. සෞභාග්‍ය හා පරිපූර්ණ බව අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් වීකරලුත් මේ අපේ රාජ්‍ය ලාංඡනය තුළ සටහන් වෙනවා. ඉතින් මේ වීකරල් මගින් ස්වම්පෝෂිත බව හා සස්ත්‍රීකත්වය අපිට පැහැදිලි කරලා දෙනවා. ඒත් සමගම මේ රාජ්‍ය ලාංඡනයේ පලාපෙති මැද කඩු අතින්ගත් සිංහයෙකුගේ ලකුණක් අපිට හොඳින් පැහැදිලිව පේනවා. ඉතින් මේ පලාපෙති මැද කඩු අතින්ගත් සිංහයාගෙන් අදහස් වෙන්නේ රට හා විනයගරුක ජනතාවක් තිබෙන බව තමයි රත්නායකසේ මේ මගින් පෙන්වුම් කරන්නේ.
ඔව් දුවේ පුතේ, අපි සඳුරුවන්සයෙන් අහලා දැනගත්තේ රාජ්‍ය ලාංඡනයේ ඇති එක් එක් සංකේතවලින් අදහස් වන දේවල් පිළිබඳව. මේ සියලු අදහස් එකතු කරලා පොදු අදහසක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි ස්වයංපෝෂිත රටක ඉරහඳ පවතින තෙක් ධර්මයේ ආරක්ෂා කරමින් මුළුමහත් ජනතාව වෙන්ජබේවා යන්නයි. නැවත වාරයක් මම මේ පවසන්නම්. ස්වයංපෝෂිත රටක ඉරහඳ පවතින තෙක් ධර්මයේ ආරක්ෂා කරමින් මුළුමහත් ජනතාව වෙන්ජබේවා යන්නයි. රාජ්‍ය ලාංඡනයේ භාවිතා වෙන අවස්ථා හඳුන්වා දෙන්නත් පුළුවන් අපිට. මේ සඳරුවන්ස
උරත් නැහැ. ඒකත් අපි දරුපැටවන්ට වටිනවා.
රාජ්‍ය ලාංඡනයේ භාවිතා වෙන අපිට වඩාත්ම ආසන්න අවස්ථාව විදියට රජයෙන් ඔබට නොමිලේ ලබා දෙන පෙළපොත් ගන්න පුළුවන්. මේ පෙළපොතේ මුල්ම පිටුව තුල රාජ්‍ය ලාංඡනය දැකගත හැකි. ඉන් අදහස් වන්නේ එම පොත් රජයට අයිති බව. එසේම රජයේ වාහනවල, රජය මගින් නිකුත් කරන ලිපි ලේඛනවල මෙන්ම රජයේ ගොඩනැගිලිවලත් රාජ්‍ය ලාංඡනය දකින්න අපට අවස්ථාව ලැබෙනවා. හොඳයි දුවේ පුතේ, ඔබ අපේ ජාතික සංකේත පිළිබඳව ගොඩාක් කරුණ දැනගත්තා. ජාතික ගීය, ජාතික කොඩිය මෙන්ම රාජ්‍ය ලාංඡනය පිළිබඳව විශාල කරුණු දැනුම් සම්භාරයක් ඔබ එකතු කරගත්තා. දැන් මේව අහලා ඔබට පොඩි වෙහෙසක් දැනෙනවා ඇතිනි. හොඳයි, අපි එනම් ගීතයකට සවන් දෙලා ඊළඟ කොටස හා සම්බන්ධ වෙමු. ඉතින් පුංචි දුවේ පුතේ, අපි ගීතයට හොඳින් ඇහුම්කම් දුන්නා නම් ඔබට ඇහෙන්න ඇති වාද නැති බේද නැති ලොවක් තමයි අපි අනාගතයේදී ප්‍රාර්ථනා කරන්නේ. පුංචි දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කිරීම බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ විසෙන ජනවර්ග හා ඔවුන්ගේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳවයි. සඳරුවන්ස, අපේ රටේ විසෙන ප්‍රධාන ජනවර්ග හා ඔවුන් අදහන ආගම් පිළිබඳව කතා කරමු නේද?
කුරත්නායක සර්, අපි මුලින්ම ශ්‍රී ලංකාවේ විසෙන ප්‍රධාන ජනවර්ග හා ඔවුන් අදහන ආගම මුලින්ම පුංචි දරු පෙරුණ එක කතා කරමු. ඉතින් ලංකාවේ ප්‍රධාන ජනවර්ග හතරක් වාසය කරනවා නේද මගේ පුතේ? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග. නැවත මතක් කරමු, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග. මේ ජාතීන් හතර ඔයාලට මතක ඇති හොඳටම. ඉතින් අපි බලමු සිංහල ජාතිය අදහන ආගම මොකක්ද කියලා. ඔමගේ පුතේ, සිංහල ජාතිය අදහන ආගම බෞද්ධ. බෞද්ධ ආගම තමයි සිංහල ජාතියින් අදහන. ඒ සමගම දෙමළ ජාතිය. දෙමළ ජාතියින් හින්දු ආගම අදහන. මුස්ලිම් ජාතියින් ඉස්ලාම් ආගම අදහන. බර්ග ජාතිකයන් ක්‍රිස්තියානි ආගම අදහන. ඉතින් රත්නායකස, අපි මේ පුංචි දරු පැටව මේ අවස්ථා හතර, මේ ජාතීන් හතර සහ ඔවුන් අදහන ආගම් හතර හොඳින් මේ වෙනුවට අවබෝධ කරගෙන ඇති. ඉතින් අපි තවදුරටත් මේ ඔවුන් අදහන ආගම්, ඔවුන්ගේ සංස්කෘතිය සුවිශේෂී ලක්ෂණ කිහිපයක් දරුවොත් එක බෙදා හදා ගනිමු නේද?
හොඳයි. එහෙනම් සඳරුවන් සර්, අපි මුලින්ම බලමු බෞද්ධයන්ගේ ආගමික ස්ථානය, මෙන්ම ආගමික සංකේතය, ඒ වගේම තමයි ප්‍රධාන ආගමික ග්‍රන්ථය. ඉසේම ඉතාම වැදගත් වෙනවා මේ ආගමේ ආගමික නායකයින්. ඒ පිළිබඳව අපි සඳරුවන් සර්ගෙන් මේ දැන් අහලා බලමු.
ඔවුරත් නායක සර්, අපි මුලින්ම අපි ප්‍රධාන ජනවර්ගයේ, අපි සිංහල ප්‍රධාන ජනවර්ගයේ අඳුරගමු. ඔවුන්ගේ ප්‍රධාන ආගම වන බෞද්ධ ආගම අපි කලින් සඳහන් කරා. ඉතින් බෞද්ධ ආගම, අපේ අදහන බෞද්ධ ආගමිකයන්, අපේ ආගමික ශාස්ත්‍රවරයා වන්නේ අපේ ආගමික නායකයා බුදුන් වහන්සේ. අපි දරුපැටව දන්න බුදුන් වහන්සේ. අපි අපේ ආගමික අදහන ස්ථානයේ වශයෙන් අපි ගමන් කරන්නේ අපගේ පන්සලට. අපගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථයේ වශයෙන් අපි ත්‍රිපිටකය හඳුන්වා ගන්නවා. මගේ අදනි දුවේ පුතේ, අපි ආගමික ග්‍රන්ථයේ වශයෙන් ත්‍රිපිටකය හඳුනා ගන්නවා. ඒ සමගම අපි අපේ ආගමේ ප්‍රධාන ආගමික සංකේතයේ වශයෙන් ධර්මචක්‍රය මුලින්ම හඳුනා ගන්නවා. ඉතින් රත්නායක සර්, අපි දෙවනි ආගම වශයෙන් Hindu ආගමේ අවස්ථාත් අපි දරුවටවත් එක්ක කතා කරමු නේද?
ඔව් සඳරුවන් සර්, Hindu ආගමිකේ ආගම තුල ආගමික නායකයා වන්නේ සිව දෙවියන්. සිවදෙවියන් අරමුණු කරගෙනින් තමයි ඔවුන්ගේ ඇදහිලි පුදු පූජා පවත්වන්නේ. මේ Hindu ආගමිකයන්ගේ ආගමික ස්ථානය වන්නේ කෝවිල. ඔවුන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය භගවත් ගීතාව. එහෙම නැත්නම් ත්‍රිවේදයේ කියලාත් අපි ඒක හඳුන්වනවා. එසේම ඔවුන් ආගමික සංකේතය වගේම භාවිතා කරන්නේ ත්‍රිශූලය. ආගමික සංකේතය ත්‍රිශූලය. හොඳයි දුවේ පුතේ, අපි තවත් ආගමක් හා සම්බන්ධ වෙමු. ඒ තමයි ඉස්ලාම් ආගම. සඳරුවන් සර්ට අවස්ථාව දෙනවා ඒ ආගමේ සංකේත හා වැඩි දුරස් කරුණු ඉදිරිපත් කිරීම සඳහා.
කවුරුත් නැහැ සර්. අපි දරුපෙට උදන්නවා මුස්ලිම් ජාතිකයන් අදහන ආගම ඉස්ලාම් ධර්මය. ඉතින් ඉස්ලාම් ධර්මය අදහන අපේ ආගමිකයන්ගේ ප්‍රධාන ආගමික නායකයා වන්නේ නබි නායකතුමා. ඉතින් නබි නායකතුමා අරමුණු කරගෙන ඔවුන් තමුන්ගේ ආගම අදහනවා. ඉතින් ඒ සමගම ඔවුන්ගේ ආගමික ස්ථානයේ වශයෙන් මස්ජිදයට තමයි යන්නේ. මස්ජිදේ තමයි ඔවුන්ගේ ආගමික ස්ථානය. ඉතින් ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය වශයෙන් භාවිත කරන්නේ අල් කුරානයේ. ඒත් සමගම ඔවුන්ගේ ආගමික අපිට ඔවුන්ගේ ආගමික සංකේතය වශයෙන් අඳුර ගන්න පුළුවන් අඩ සඳහා තරුව. අඩ සඳහා තරුව. ඉතින් රත්නායකස අපි ක්‍රිස්තියානි ආගමත් ඔයත් සමගමත් දරුවත් එක්ක කතා කරමු.
ඔව් ක්‍රිස්තියානි ආගමික නායකයා වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එසේම අපි ආගමික ස්ථානය ලෙස හඳුනා ගන්නවා පල්ලිය, එහෙම නැත්නම් දේවස්ථානය කියනවා. එසේම ආගමික ග්‍රන්ථය තමයි බයිබලය. ආගමික සංකේතය ලෙස කුරුසය හඳුනා ගන්නවා. ඉතින් සඳරුවන් සර් මේ ශ්‍රී ලංකාවේ වෙසෙන ජන වර්ග අදහන ආගම අනුව අපි ඒ ඔවුන්ගේ සංකේත හා ග්‍රන්ථ පිළිබඳව මෙන්ම ආගමික ශාස්ත්‍රුන් පිළිබඳවත් බොහෝ කරුණු ළම මේ පුංචි පැංචියන්ට මතක් කරලා දුන්නා. මං ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ ජන වර්ගවලට ආවේණික වූ තවත් තොරතුරු තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න ලෙස.
ඉතින් මගේ දරු පැටවුනේ ඔබලා දන්නවා දැන් අපි ආගමික ස්ථාන අඳුරගත්තා. ඊට අමතරව අපිට අඳුරගන්න පුළුවන් මගේ දුවේ පුතේ මේ ප්‍රධාන ජනවර්ගවලට ආවේණික වෙච්ච විවිධ සංස්කෘතික ලක්ෂණ තියෙනවා. ඔවුන් එක එක්කෙනාගෙන් අපිට වෙන වෙනම අඳුරගන්න පුළුවන්. ඒ තමයි ඔවුන් භාවිතා කරන ඇඳුම් පැළඳුම්. ඔවුන් අඳින පළඳින ආකාරය අනුව අපිට ඔවුන් වෙනම අඳුරගන්න පුළුවන්. ඔවුන් භාවිතා කරන ආහාර අපිට වෙන වෙනම අඳුරගන්න පුළුවන්. ඒවා අපිට අපේ ලක්වැසි උපාඩමේදී වැදගත්ම කරුණු වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒවා සම්බන්ධව අපිට හොඳ අවබෝධයක් තිබුණොත් අපිට විභාගයෙන් ඉහළ ජයග්‍රහණයක් ලබා ගන්නත් පුළුවන් නේද සර්?
ඔව් ඒක ඉතාම වටිනවා. ඊ අදහස් ටික අපි හොඳින් ඔබේ අවධානයට යොමු කරනවා.
ඉතින් එහෙනම් මගේ දරු පැටවුනේ අපි බලමු සිංහල ජන වර්ගය. අපි භාවිතා කරන අපි ආහාරයට ගන්න ආහාර වර්ග මොනවද කියලා. මගේ පුතාලා දන්නව හොඳින්ම අපි කිරිබත්. සිංහල ජන වර්ගයේ කිරිබත්, කැවුම්, කුකිස්, මුංගුලි, මුං කැවුම් ආදී කෑම වර්ග තමයි අපි පරිහරණයට ගන්නෙ. අපි භාවිතා කරන්නේ, අපි අනුභව කරන්නේ මෙවැනි කෑම වර්ග. ඉතින් අපි ඇඳුම් පැළඳුමුත් අඳුර ගන්න ඕනි මගේ පුතේ. ඇඳුම් පැළඳුමුත් අපි හොඳින් අඳුරගත්තොත් අපිට ජන වර්ගයේ කුමක්ද කියලා හොඳින් අඳුර ගන්න පුළුවන්. ඉතින් අපේ සිංහල ජන වර්ගයේ පිරිමි පුද්ගලයන් දින ජන ඇඳුම වන්නේ රත්නායක සර් ආර්ය සිංහල ඇඳුම, ජාතික ඇඳුම. ඒ සමගම ගැහෙනු අය ඔසරිය, ඊට පස්සේ බෝරිච් අද්දමපු හැට්ටය ආදී ඇඳුම් තමයි සිංහල කාන්තාව පරිහරණය කරන්නේ. ඉතින් ඒත් සමගම අපි දෙමළ ජන වර්ගයේ සම්බන්ධෙමු කතා කරමු. එහිදී දෙමළ ජන වර්ගයේ ආහාරයට ගන්නවා තෝසේ, සාම්බාරු, ඉඩ්ලි, වඩේ, බත්. ওই වගේ කෑම අපේ දෙමළ ජන වර්ගයේ නැත්නම් දමිළ ජන වර්ගයේ භාවිතාවට ගන්නවා. නැවතත් මතක් කරමු මගේ පුතේ, තෝසේ, සාම්බාරු, ඉඩ්ලි, වඩේ වගේ කෑම වර්ග අපේ දෙමළ ජාතිකයන් ආහාරයට ගන්නවා. ඉතින් ඔවුන්ගේ ප්‍රධාන ඇඳුම සිංහල දෙමළ ජාතිකයන්ගේ ඇඳුම වශයෙන් අපිට පිරිමි පුද්ගලයාගේ ඇඳුර ගන්න පුළුවන් වේට්ටිය සහ වේට්ටි සහ කමීසේ. ඒ සමග ඔවුන්ගේ ගැහණු කාන්තාව සාරිය සහ ඉන්දියානු සාරිය ඕලිය කියලාත් අපි මතක් කරන්න පුළුවන්. මෙවැනි දිග සායකින් ඔවුන් තමුන්ගේ ඇඳුම සකස් කරගන්නවා. ඒ සමගම මුස්ලිම් ආගමිකයන් මුස්ලිම් ජාතිකයන් අදහනවා හින්දු ඉස්ලාම් ධර්මයේ. ඉතින් ඔවුන්ගේ ආහාරය වශයෙන් බිරියානි, පරාටා, වටලප්පන්න ආදී කෑම වර්ග ආහාරයට ගන්න. ඒ සමගම ඔවුන්ගේ පිරිමි පුද්ගලයා අධික කමීසය සහ කලිසම, ඒ සමගම ඔවුන් පළඳින තොප්පිය භාවිතාවට ගන්නවා. ඒ සමග ගැහැණු කාන්තාව ඔවුන්ගේ හිස වැසිනසේ හිස තමුන්ගේ ශරීරය වැහින ආකාරයෙන් ඇඳුම් අඳිනවා. එහිදී ඔවුන් පර්දාව ආදී ඇඳුම් භාවිතා කරමින් තමුන්ගේ ඇඳුම සකස් කරගන්නවා. ඒ සමගම බර්ග ජාතිකිනුත් අපි අඳුරගමු. එහිදී ඔවුන් ආහාරයට ගන්නවා එළවලු බත්, කේක්, පුඩින්, රෝල්ස් කට්ලට් වැනි කෑම වර්ග ආහාර වර්ග උන් භාවිතාවට ගන්නවා. ඉතින් ඔවුන්ගේ බර්ග ජාතිකයන්ගේ පිරිමි පුද්ගලයා කලිසම කෝට් එක ටයි පටිය වැනි දේ ඇඳුම් පළඳින් භාවිතා කරනවා. ඒ සමගම කාන්තාව උස අඩි උස දාන සපත්තු ගවුම ආදී පළඳගෙන තොප්පියක් පළඳගෙන ඔවුන්ගේ ඇඳුම සකස් කරගන්නවා. ගිහින් රත්නායකස අපි මෙවුන්ගේ මේ ප්‍රධාන ජනවර්ගවල ආගමික උත්සවත් කතා කළ යුතුයි. එහිදී අපි පොඩ්ඩක් දරුවොත් එක්ක ඔබතුමාගේ අදහසුත් හුවමාරු කරගමු.
හොඳයි සඳුරුවංශ, බෞද්ධ ආගමික වලට ඉතාම වැදගත් උත්සව තුනක් පිළිබඳව අපි දන්නවා. ඒ තමයි පුංචි දුවේ පුතේ වෙසක් මංගල්‍යය, පොසොන් මංගල්‍යය හා ඇසළ මංගල්‍යය යනවා. මෙහිදී සිදුහත් කුමාරයාගේ උප්පත්තිය, එමෙන්ම සිදුහත් බෝසතාණන්ගේ බුදුවීම, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන තෙමගුල සිහි කරමින් වෙසක් උත්සවය අපි සමරනවා. ඒ වගේම තමයි මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන පැමිණිය ඔබ දන්නවා ඇති, අසා ඇති. ඒ අවස්ථාව සිහිගන්නමින් පොසොන් උත්සවයත් සමරනවා. ඒ වගේම තමයි අවුරුද්දේ මාස 12 පුරාම පැවැත්වෙන 15 පොහොය දිනේදී මේ අපේ බෞද්ධ ජනතාව දාන සීල භාවනා වැඩසටහන් වල යෙදෙමින් ඔවුන්ගේ ආගමික චාරිත්‍ර ඉටු කරනවා අපිට දකින්න පුළුවන්. මීළඟට සඳරවංශ, මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හින්දු ආගමිකයන්ගේ ආගමික උත්සව පිළිබඳව. ජනවාරි මාසයේ තුලදී තයිපොංගල් උත්සවයේ සමරනවා. මේ තයිපොංගල් උත්සවයේදී තමන්ගේ කුසිකාර්මික කටයුතු වලදී කවදත් ඔහුට උදව් වෙන ගවයා දේවත්වයෙන් සලකනු ලබනවා. ඒ වගේම විශේෂිත වූ කිරි බතක් සකස් කරලා ගවයාට මෙන්ම අසල්වාසී ජනතාවටත් ඒ ලබා දෙමින් ඔවුන් දෙවියන් ඇදහිම මෙහිදී අපිට දකින්නට පුළුවන්. ඒ වගේම තමයි දීපවාලි උත්සවය, මහසිවරාත්‍රිය වැනි විශේෂිත වූ උත්සව රාශියක් හින්දු ජනතාව විසින්, හින්දු ආගමිකයන් විසින් සමරන ලබනවා. ඒ අතර වේල් උත්සව, නවරාත්‍රි දේව පූජාව වැනි දේ අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි සඳුරුවංශ, මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඉස්ලාම් භක්තිකයන් හා ක්‍රිස්තියානි ආගමිකයන් ඔවුන්ගේ ආගමික උත්සව වශයෙන් පවත්වන අවස්ථාවන් පිළිබඳව දැනගන්න.
ඔව්, මගේ ආදරණීය දරු පැටවුනේ, අපි ඉස්ලාම් ආගමිකයන් සමරන උත්සව ගැනත් කල්පනා කරලා බලමු. ඉතින් ඔබට මතක තියෙනවා ඉස්ලාම් ආගමිකයන්ගේ ප්‍රධාන පූජකවරයා, නැත්නම් ඔවුන් අදහන්නේ නබිනායකතුමා. ඉතින් ඔවුන්ගේ ප්‍රධාන පූජකවරයාගේ නබිනායකතුමාගේ උපන්දිනයේදා ඔවුන් උත්සවත් ආකාරයෙන් ඒ සමරනවා. ඒ සමගම රාමසාන උත්සවයත් ඔවුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වෙනවා. රාමසාන උත්සවයේදී ඔවුන් අනිකා ගැන සිතමින් තමුන් අතේ තිබෙන, නැත්නම් තමුන් සතුව තිබෙන පරවෘපකාරය, අනික් කෙනා ගැන සිතන ගුණය හොඳින්ම මිනිසුන්ට ඉදිරිපත් කරන අවස්ථාවක් වශයෙන් අපිට රාමසාන උත්සවය අඳුර ගන්න පුළුවන්. ඒ සමගම හජ්ජි උත්සවයත් අපේ ඉස්ලාම් භක්තිකයන් බැතිසිතින් යුතුව ඉටු කරන ආගමික උත්සවයක්. ඉතින් මගේ දරු පැටවනේ, අපි ක්‍රිස්තියානි භක්තිකයන් සම්බන්ධයෙන් උත් කතා කරමු. ඉතින් ක්‍රිස්තියානි භක්තිකයෝ තමුන්ගේ ජේසු බිලිඳා මෙලොව එළිය දකපු දවස වශයෙන් නත්තල්දා විශේෂ දේව මෙහෙයන් පවත්වමින් ඔවුන්ගේ ආගමික උත්සවය පවත්වනවා. ඒ තමයි හැම අවුරුද්දකම දෙසැම්බර් මාසේ 25 වෙනිදාට ඔවුන් ඒක සමරනවා. ඒ සමගම ඔවුන් තවත් ආගමික උත්සව වශයෙන් එදින ඔවුන් කැරොල් ගීත ආදී ගීත සංදර්ශනත් ඉදිරිපත් කරනවා. ඒ සමගම පාස්කු මංගල්‍ය, මහසිකුරාදා, අලුබදාදා, මහසිකුරාදා වැනි විශේෂ ආගමික උත්සවත් ඔවුන් මේ අතරතුරේ ඉදිරිපත් කරනු ලබනවා. ඉතින් සර්, අපි තවදුරටත් මේ පාඩමේ ඉදිරියට යමු.
ලක්රසියෝ පාඩමෙන් අපට කරුණු ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට ප්‍රදේශයේ තිබෙන රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන හත් ඒ වාගෙන් සිදුවන සේවාවන් පිළිබඳවත් පොඩි සාකච්ඡාවක් කරමු නේද සර්?
ඔව් රත්නායක සර්, අපේ දරු පැටවුන්ට විශේෂයෙන් වටිනා අවස්ථාවක් තමයි මේ ප්‍රදේශයේ පවතින රාජ්‍ය හා පෞද්ගලික ආයතන අඳුරා ගැනීම. ඉතින් අපි මුලින්ම බලමු අපේ මගේ ආදින දරු පැටවුනේ ප්‍රදේශයක පවතින රාජ්‍ය ආයතන මොනවද කියලා. ඔකට විශේෂයෙන් දන්නවා රාජ්‍ය ආයතන වශයෙන් අපිට ප්‍රදේශයේ මිනිසුන්ට අවස්ථාව ලබා දෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය හා නගර සභා, පොලිසිය වැනි අවස්ථා අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් රත්නායකස ප්‍රදේශීය ජනතාවට ලබා දෙන සේවාවන් මොනවද අඳුර ගන්න පුළුවන්?
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තුලින් අපට ඉතාම වටිනා සහතික දෙකක් නිකුත් කරනවා. ඒකක් තමයි අපි උපතේදී ලබා ගන්නා උපැන්න සහතික, මරණයේදී ලබා ගන්නා මරණ සහතික ලබා ගැනීම සඳහා අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අපි ජීවත් වෙනකොට අපි අනන්‍යතාවය ඉදිරිපත් කරන්නේ ජාතික හැඳුනුම්පත මගින්. ඒ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමටත් කටයුතු කරලා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒ එසේම අප රටට මෙන්ම ප්‍රදේශවලටත් විවිධ අවස්ථාවලදී නොයෙකුත් ආපදා අවස්ථාවන් ඇති වෙනවා. ඒ ආපදා අවස්ථාවන් වලදී නොයෙකුත් සහාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලින් ලැබෙනවා. ඉතින් මේ වගේ කාර්යයන් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලින් අපිට ලබාගත හැකි වෙන්නේ. තව බොහෝ කරුණු තියෙනවා, අපි ඒවා කෙටියෙන් සාකච්ඡා කරමු. හොඳයි, එහෙනම් අපි සඳරුවන්සගෙන් අහලා දැනගමු පුතේ. දුවේ, ප්‍රාදේශීය සභාව හා නගර සභාව යන ආයතන වලින් අපට ලැබෙන සේවාවන් මොනවද කියලා?
ඔහුමගේ ආදරණීය දුවේ පුතේ, අපි අඳුර ගන්න රාජ්‍ය ආයතනයක් වශයෙන් නගර සභාව සහ ප්‍රාදේශීය සභාව අපිට අඳුර ගන්න පුළුවන්. මේ ආයතනින් අපිට බොහෝ වටිනා සේවාවන් ලබා දෙනවා. ඉතින් නවුන් ඔබ නිතර දෙවිලේ දකින්නවා, නගරයේ පිරිසිදු තබා ගැනීමට, ප්‍රදේශීය පිරිසිදු තබා ගැනීමට මේ ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය සහ නගර සභා වල අපේ ආදරණීය ජනතාව ලොකු සේවාවක් ඉටු කරනවා පරිසරය පිරිසිදු තබා ගන්න. ඒ සමග ඔවුන් ගොඩනැගිලි මම්මාවත් ඉදි කරමින් ඔවුන්ගේ සේවාව මිනිසුන්ට ලබා දෙනවා. සතිපොතවල් පැවැත්වීම, ඩෙංගු මර්ධන කටයුතු සිදු කිරීම ආදී විවිධ විශේෂ වැඩ කටයුතු ඔවුන් සිදු කරන ලබනවා. ඒ සමගම රත්නායකස, අපේ ප්‍රදේශයට වටිනා කියන තවත් රාජ්‍ය ආයතනයක් තියෙනවා නේද?
ඔව්, ඒ තමයි පුතේ පොලිසිය. කවුරුත් පොලිසිය කියපුවම පොඩි චකිතයක් හිතේ ඇති කරගන්නවා. නමුත් අපේ ප්‍රදේශයේ ආරක්ෂාව සපයන්නේ, ඒ වගේම ආරක්ෂාව පිළිබඳ සොයා බලන්නේ මේ පොලිසියේ සිටින අපේ නැන්දලා මාමලාමයි. දුවේ පුතේ, ඒ වගේම තමයි පොලිසියමගින් තවත් සිදු කරන ඉතාම වැදගත් රාජකාරියක් වන්නේ පෞද්ගලික හා පොදු කියන සියලු දේපල ආරක්ෂා කරන්නේ මේ පොලිසිය මගින්. එහෙනම් දුවේ පුතේ, මේට අමතරව අපි තවත් අපට සේවා සපයන ආයතන පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගනිමු. ඉහතින් පෙන්වා දුන්න ආයතනවල අමතරව අපිට තවත් බොහෝ ආයතන රාශියක් අඳුර ගන්න පුළුවන්. ඒවා මොනවාද සඳුරුවන්ස?
ඌරත්නායකස, අපි දන්නවා ග්‍රාම නිලධාරීතුමා, කෘෂිකර්ම උපදේශකතුමා, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී, සමෘද්ධි නිලධාරී ඇතුළු අපේ නිලධාරී මහතුරුන් වැඩ කරන නැත්තම් ඉන්න අපේ දුවපතාල දන්නවා කාර්යාල තියෙනවා අපේ. ඊත් එක්කම රාජ්‍ය බැංකු, විදුලි බල මණ්ඩලය වගේ ආයතන, ජල සම්පාදන මණ්ඩලය, තැපැල් කාර්යාලය වගේ ආයතන වලින් අපිට ලොකු සේවාවක් ලබා දෙනවා. ඉතින් රත්නායකස, රාජ්‍ය ආයතන ගැන අපේ පුංචි පැටව හොඳින් දන්නවා. ඉතින් අපි බලමු අපිට සේවාව සපයන පෞද්ගලික ආයතනත් අපි සතුව තියෙනවා.
ඔව් දුවේ පුතේ, අපි සඳරුවන්ස මතක් කළ ආකාරයට රාජ්‍ය ආයතන බොහෝ ප්‍රමාණයක් අපිට සේවාවන් ලබා ගතිව හැකිව පවතිනවා. ඒ වගේම තමයි පෞද්ගලික ආයතන කීපයකුත් අපට සේවාවන් ලබා දෙනවා. ඒ අතර සුපිරිවෙලන්සල්, පෞද්ගලික බැංකු, පෞද්ගලික රෝහල් හා වෙනත් මූල්‍ය ආයතන මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් අපට අවශ්‍ය සේවා ලබා ගැනීමට පුළුවන්. රාජ්‍ය ආයතන මගින් අපට ලබා දෙන සේවා ලබා දෙන්නේ නොමිලේ. ඔවුන්ගේ අරමුණ වන්නේ මහජනතාවට සේවය සැලසීම. නමුත් පෞද්ගලික ආයතන සේවාවක් සපයන අතරම ඔවුන්ගේ මුදල් අය කරමින් ඔවුන්ගේ සේවා සපයන බවත් අපි මේ පුංචි දුව පුතුන්ට හඳුන්වා දෙන්න වෙනවා.
ඌරත්නායකස, අපි දරු පැටවුන් හොඳින් අඳුර ගන්න ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතනයක තියෙන වෙනස. ඉතින් මගේ ආදරණීය දරු පැටවුනේ ලක්වැසියෝ පාඩම සමගින් මගේ ආදරණීය දරු පැටවු උනන්දු වෙන එක තුනා කියලා අපි දන්නව නේද රත්නායකස? ඉතින් පුංචි දුවල පුතාලාගෙන් අපි ප්‍රශ්න කිහිපයක් අසලා ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න ඔවුන්ට මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් ලබා දෙමු. ඉතින් මගේ ආදරණීය දරු පැටවුනේ, ඔබ මේ ප්‍රශ්න කිහිපය සටහන් කරගන්න. ඒවට පිළිතුරු ඔබගේ ආදරණීය ගුරුතුමිය, පන්තිභාර ගුරුතුමා, ගුරුතුමිය සමඟ සාකච්ඡා කරමින් ඔබේ දැනුම තවත් වැඩි දියුණු කරගන්න උත්සාහ කරමු අපි. ඉතින් මම ඔබ ලබා දෙන පළවෙනි ප්‍රශ්නේ තමයි, අප රටට නිදහස ලැබුණු දිනය කවදාද? ඒ ප්‍රශ්නය නැවතත් අප රටට නිදහස ලැබුණු දිනය කවදාද? ඉතින් මගේ දුවපතේ අපි දෙවෙනි ප්‍රශ්නයටත් යමු. ජාතික ගීයේ නිර්මාතෘවරයා කවුරුන්? අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයා කවුරුන්?
හොඳයි, අපි තුන්වෙනි ප්‍රශ්නේ විදියට ගන්නේ ජාතික කොඩියේ සිංහල ජාතිය නියෝජනය කරන්නේ කුමන සංකේත මගින්ද? ජාතික කොඩියේ සිංහල ජාතිය නියෝජනය කරන්නේ කුමන සංකේතය මගින්ද?
ඔව්, දුවපතේ අපි හතරවෙනි ප්‍රශ්නයටත් යමු. ඔබට සටහන් කරගන්න පුළුවන්. රාජ්‍ය ලාංඡනයේ ඉරහඳ මගින් සංකේතවත් කරන්නේ කුමක්ද? රාජ්‍ය ලාංඡනයේ ඉරහඳ මගින් සංකේතවත් කරන්නේ කුමක්ද යන්න තමයි අපි ඔබෙන් අහන ප්‍රශ්නේ. මගේ දුවපතේ අපි ප්‍රශ්න ප්‍රශ්නයක් සටහන් කරගමු. මහසිවරාත්‍රි උත්සවයේ සමරන්නේ කුමන ආගමිකයන්ද? මහසිවරාත්‍රි උත්සවයේ සමරන්නේ කුමන ආගමිකයන්ද? ඉතින් මේ ප්‍රශ්න පහ අපි නැවත ටක් ගාලා ඉදිරිපත් කරනවා මගේ පුතේ. අපිට කාල වේලාව සීමිතයි. එම නිසා අපි මේ ප්‍රශ්න පහ නැවත ඔබට ඉදිරිපත් කරනවා. හැකි ඉක්මනින් මේ සටහන් කරගමු. දෙමාපියන්ගේ සහාය ලබාගෙන ඉතින් මගේ පුතේ පළවෙනි ප්‍රශ්නේ තමයි අප රටට නිදහස ලැබුණු දිනය කවදාද?
දෙවන ප්‍රශ්නේ ජාතික ගීයේ නිර්මාතෘවරයා කවුද?
තුන්වෙනි ප්‍රශ්නේ ජාතික කොඩියේ සිංහල ජාතිය නියෝජනය කරන්නේ කුමන සංකේතය මගින්ද?
සිවන ප්‍රශ්නේ රාජ්‍ය ලාංඡනයේ ඉරහඳ මගින් සංකේතවත් වන්නේ කුමක්ද?
ඔව්, මෙන්න පුතේ පසින් ප්‍රශ්නේ මහ සිවරාත්‍රි උත්සවය සමරන්නේ කුමන ආගමිකයන්ද?
හොඳයි, පුංචි දුවේ පුතේ, ලක්වැසියෝ පාඩම තුලින් විශාල කරුණු ප්‍රමාණයක් අද අපි ඔබට ඉදිරිපත් කරා. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපට නියමිත කාලයේ අපට නොදැනීම කිමෙන් කිමෙන් ගෙවි ගොස් මේ පාඩම ඉතාම වැදගත් කරුණු රාශියක් සමගින් නැවත ඔබ අහමන බලාපොරොත්තුෙන් මෙතෙක් වෙලා ඌව පූජා ගුවන්විදුලී ඌව ගුරුගෙදර සමගින් එක් වූ පුංචි හපනුන්ට ජයග්‍රාහී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබින් සමුගන්නම්.
ඔබට ජයග්‍රාහී සුබ දිනයක් වේවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ අපි ලක්වැසියෝ පාඩම ඔබට කියලා දුන්නේ අඹගස්තෝව කුමාරපට්ටිය රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධාන RMAT රත්නායක ගුරු පියාණනුත්, ලුණුවත්ත උඩපේරුව විද්‍යාලයේ පහශ්‍රේණිය භාර ආචාර්ය KMM සඳරුවන් කොනාර ගුරු පියාණනුත්.
ඌවේ ගුරුකෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා, ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරුකෙදර
ඌවේ ගුරුකෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.